ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
එමනම් අද ජූනි මාසෙ 15 දැන් මේ ගෙවල කී සතියේදී ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් තත්ත්වෙත් තිබුණාද අපි සුපුරුදු විදිහට ඒ කරුණ ඒක රාශී කරගන්නවා සුපුරුදු පරිදි සඳුදා දවසේ අපි ඔබ වෙත අරගෙන එන සතියේ ශ්‍රී ලංකාවේ පුවත් විමසුම තුලින් ශ්‍රී ලංකාවේ සිට දැන් මේ කාර්යවයට සුපුරුදු ලෙසින්ම සූදානම් ඉසිරිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල මනෝජ් අයිබෝන් සුබෝදසනක්
අයිබෝන් දිල්රුක්ෂ සුබෝදස
මැතිවරණයේ පිළිබඳව තියෙන කතාබහ උණුසුම් නිසා මට හිතෙනවා එතනින් අපි කතාබහ පටන් ගත්තොතින් වඩාත් සුදුසුයි කියලා. අපි දන්නවා මනෝජ් දැන් පසුගිය සතියේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මැතිවරණයේ පැවැත්වෙන දිනය පිළිබඳව නිල වශයෙන් නිවේදනය කළා. අගෝස්තු මාසයේ 5 වෙනිදා මේක පැවැත්වීමට නියමිත බව දැන් ඔබ අප කොයි කවුරුත් දන්නා කාරණාවක්. දැන් මේ දිනේ තීරණය කළාට පස්සේ මැතිවරණයේ පැවැත්වීම හා සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම පැත්තෙන් අපිට ලැබෙන ආරංචි මොනවාද?
ඔව් දැන් විශේෂයෙන්ම වෙනකට වඩා වෙනස් ආකාරයකින් මැතිවරණයේ පැවැත්වීමක් එක්ක අර මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගණන් කියලා කිව්ව වගේම එහි මිල කීයද කියන එක පසුගිය සතියේ වාර්තා වුණා. ඒ අනුව මේ සියලු තත්ත්වයන් ඇතුලේ මැතිවරණයේ පවත්වන රුපියල් 4,800,900 අතර මුදලක් වැය වෙනවා කියලා මැතිවරණ කොමිසම දින තීරණය කරයින් පස්සේ සඳහන් කළා. පාර්ලිමේන්තු ආසන 225 වෙනුවෙන් අපේක්ෂකයන් 7,452 දෙනෙක් තරගවදින්න නියමිතයි. අපේක්ෂකයන් 3,652 දෙනෙක් තරගවදින්න දේශපාලන පක්ෂ 25කින් ස්වාධීන කණ්ඩායම් 313ක් නියෝජනය කරලා අපේක්ෂකයන් 3,800 දෙනෙක් මහමැතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා. ඒ අනුව ඡන්දය ප්‍රකාශ කරන්න ඉන්න ඡන්දදායකයන් සංඛ්‍යාව 1,62,63,885ක් හැටියට වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව මේ ආකාරයෙන් මැතිවරණය පවත්වන්න පාර්ලිමේන්තුවේ ආසන 225 වෙනුවෙන් දැන් තමන්ගේ ප්‍රවර්ධන කටයුතු අපේක්ෂකයන් සිදු කරනවා. සීමා සහිතව සීමාවන් යටතේ තමයි ඒ සඳහා ඉදිරි ප්‍රස්තාව ලැබෙන්නේ. අපි මීට කලින් මේ සීමාවන් මොනවද කියලා මේ වැඩසටහනින් සාකච්ඡා කළා. ඒ අතරේ පෙරහුරු ඡන්ද පැවැත්වෙනවා. ඒත් එක්කම මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ දක්වන අදහස් වලට ප්‍රතිචාර දක්වනවා. විශේෂයෙන් මේ මැතිවරණ රැස්වීම සම්බන්ධයෙන් තමයි ගොඩක් දෙනෙකුගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. වෙනදා තරම් හිතු ලෙස පුද්ගලයින් ඡන්දායකින් ගොනු කරලා රැස්වීම පවත්වන්න ඉඩ ලැබෙන්නේ. නමුත් මැතිවරණ කොමිසම මේ සීමා තනවීමේදී දේශපාලන පක්ෂවලින් විමසීමක් කළේ නැහැ කියලා ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් නියෝජනය මේ චෝදනා කළා. ඊටත් මැතිවරණ කොමිසම ප්‍රතිචාර දක්වලා තිබුණා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරේ මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගන්න කලින් යෝජනා ඉදිරිපත් කරන්න කියලා දේශපාලන පක්ෂවලට කොමිෂන් සභාව දැනුම් දුන්නා. ඒ අනුව පක්ෂ කිහිපයක් පමණයි අදාළ යෝජනා මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළේ. කොමුණත් මේ කොරෝනා වසංගතයත් එක්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණ රාල්වරයාගේ උපදෙස් එක්ක මැතිවරණය සම්බන්ධයෙන් සීමාවන් පනවන්න තීරණය කළා. ඒ අනුව නිරෝධායන පනතට අනුව මැතිවරණ රැස්වීම සඳහා සීමාවන් පනවන්න කටයුතු කරා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. ඉතින් එවැනි තත්ත්වයක් ඇතුලේ මැතිවරණය සඳහා විවිධ මානයන් ඔස්සේ සූදානම් වෙමින් ඉන්නවා. මෙවර වෙනදට වඩා වෙනස් මැතිවරණයක් පුද්ගල දුරස්වභාවය සහ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් පවත්වන මැතිවරණයක් නිසා ඊට අනුගත වෙමින් ඉන්න බවක් තමයි පේන්න තියෙන්නේ.
අපිට ඡන්ද තියන්නේ කියලා එවන වගේම ඡන්ද විමසීම කඩිනමින් තියන්නේ කියලා අපේක්ෂකයෝ කියන වගේම මේක තියලා අපි මරන්න එපා කියලා ජනතාවගෙන් සිවිල් වැසියන්ගෙන් ලියුම් එනවා. ඒකම අපි දැනට ඔක්කොම තීන්දුව තීරණ අරගෙන විතරයි. අපි නමුත් අපිත් සමග සාකච්ඡා ඉල්ලු දේශපාලන පක්ෂ සමග මේ සතිය තුළ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු. ඒකම අපි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිං මහත්මයාගෙන් ඉල්ලනවා. විශේෂයෙන්ම කැම්පේන් එක සම්බන්ධයෙන් තියෙන ගයිඩ්ලයින් ගැසට් පත්‍රයේ මගින් ප්‍රකාශයට පත් කරන්න කියලා.
හොඳයි දැන් ඊට පස්සේ අපි දැක්ක මනෝජ් මේ මැතිවරණයේ පැවැත්වෙන මේ නව ක්‍රමෝපා පිළිබඳව යම් මතදා බැලීම් සිදු කරනවා පෙරහුරු පවත්වනවා අපිට ආරංචි මැතිවරණ කොමිසම් විසින් මේ වෙනකොට තීරණය කළා තියෙනවා කියලා මේ ආකාරයෙන් පෙරහුරු 15ක් 16ක් විතර පවත්වලා මේ සම්බන්ධව නිශ්චිත තීන්දු තීරණවලට එළඹීම සම්බන්ධයෙන් අපි කැමති මේ පෙරහුරු පිළිබඳවත් ඒ ආශ්‍රිතව මැතිවරණයේ පැවැත්වීම හා සම්බන්ධවත් මැතිවරණ කොමිසම විසින් මේ වෙනකොට හෙළිදරව් කරමින් යන කාරණා පිළිබඳවත් සාකච්ඡා කරන්න.
ඔව් මේ වගේ පෙරහුරු ඡන්ද විමසීමක් පවත්වන්න මැතිවරණ කොමිසමේ අවධානය යොමුනේ කොරෝනා වසංගතයත් එක්ක මතුවෙච්ච සෞඛ්‍ය අවධානම සැලකිල්ලට අරගෙන දැන් මුලින්ම පසුගිය 7 වෙනිදා ඡන්දදායකයන් 200 දෙනෙක් පමණ සහභාගී කරගෙන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පෙරහුරුවක් පැවැත්ුණා. ඊයේ දිනේ පෙරහුරු 6ක් විතර පැවැත්ුණා. ඉදිරියේදීත් කොළඹ නගරයේ මහල් නිවාස සහ වතු ආශ්‍රිතවත් පෙරහුරු පවත්වන්න නියමිත වෙලා තියෙනවා. මේ හරහා යම් තීරණ කිහිපයකට ඇවිල්ලා තියෙනවා මැතිවරණ කොමිසම. විශේෂයෙන්ම උන් කියන්නේ දවසකට එක් ඡන්ද මධ්‍යස්ථානයකදී 1000ක් පමණ පිරිසකට ඡන්දේ ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා කරලා දෙන්න පුළුවන්. අර ඡන්දදායකයන්ගේ ඇඟිල්ල පාට කරද්දී යම් ආකාරයෙන් ස්පර්ශ වීමක් සිද්ධ වෙනවා. ඒකට මොකද කරන්න කියලා උන් සාකච්ඡා කරමින් ඉන්නවා. කොටන් බඩ් එකක් උපයෝගී කරගන්නවද, එහෙම නැත්නම් වෙන යමක් පාවිච්චි කරනවද කියලා ඒ පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. එතකොට සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඡන්ද පත්‍රිකා එකිනෙකාගේ යටින් අතට යාම වළක්වන්න අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ඉන්න රජයේ නිලධාරීන්ට ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම පෙන්වන එක විතරක් ඇති කියලා සඳහන් කරනවා. එතකොට ඡන්ද පත්‍රිකාව නැවත ගෙදර අරගෙන යන්නත් හැකියාව තිබෙනවා. ඒත් එක්කම හැමෝම පාවිච්චි කරන පෑන හෝ ඡන්දේ සලකුණු කරන්න පාවිච්චි කරන පැන්සල වෙනුවට නිවසින් පෑනක් හෝ පැන්සලක් රැගෙන ඉන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඇතුල් වෙන්න පිට වෙන්න වෙනම දොරටු ස්ථාපනය කරන්න මේ වගේ කාරණා. එතකොට සෑම ඡන්ද මධ්‍යස්ථානයකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ සහාය ලබා ගන්න මේ ආදී වශයෙන් අලුත් ක්‍රමවේදයන් කිහිපයක් කෙරෙහි මැතිවරණ කොමිසම යොමු වෙලා තියෙනවා. සියලු පෙරහුරු පැවැත්ුණායින් පස්සේ නිසියාකාරව කොයි විදිහටද මේ වාරයේ ඡන්දදායකයන් ඡන්ද දාන්න එන්න ඕනේ, ඔවුන්ගේ මේ කාල සීමාව ඇතුලේ උදේ 7ක් හවස 4ක් කියන කාල සීමාව ඇතුලේ ඡන්දේ ප්‍රකාශ කරලා අවසන් වෙන විදිහට කොහොමද කටයුතු කරන්න කියලා මේ කරුණු ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මේ වාරයේ ඡන්දේ ප්‍රකාශ කරන දිනේම රාත්‍රියේ ඡන්දේ ගණන් කිරීමක් සිදු නොවන බවත් මැතිවරණ කොමිසම සඳහන් කරනවා. ඊට පසු දිනේ තමයි ඡන්දේ ගණන් කරලා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන්න නියමිත වෙලා තියෙන්නේ.
ඊළඟ අවධානය යොමු කරමු නාම යෝජනා සම්බන්ධව. මනාප අංක ගැසට් කිරීම පසුගිය සතියේදී සිදු වුණා. මුද්‍රණාලයාධිපතිනිය මේ සම්බන්ධව නිවේදනත් ඉදිකුත් කරනවා අපි දුටුවා. අපි සවිස්තරාත්මකව මේ සම්බන්ධව කතා බහ කරමු මනෝජ්. ඒ පිළිබඳව තියෙන වාතාවරණය සම්බන්ධයෙන්.
ඔව් දැන් මේ වන විට මනාප අංක නිකුත් කරලා තියෙනවා. ඒ අනුව දේශපාලන පක්ෂ තමන්ගේ පැතුම් ප්‍රචාර කටයුතු ආරම්භ කරලා තිබෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයට අලුත් මුහුණු රැසක් මෙවර ඉදිරිපත් වෙලා තියෙනවා. ඒකට හේතුව පසුගිය වතාවේ පාර්ලිමේන්තු නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80කට වැඩි ප්‍රමාණයක් සමග ජන බලවේගයක් එක්ක එකාසු වීම. ඊට පස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සංධානය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය පැත්තෙන් ඔවුන් වියත්මග පසුගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ පදනම් යටතේ ඔවුනුත් නාම යෝජනා බාර දුන්නා. ජාතික ජන බලවේගයේ යටතේ ජනතා විමුක්ති පෙරමුණ නාම යෝජනා බාර දුන්නා. නමුත් දැන් සියලු දෙනාට සීමාවන් යටතේ මෙවර මැතිවරණ ප්‍රචාර කටයුතු සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා.
හොඳයි දැන් මෙතනදී යම් අදහසක් පළ කළා සමගි ජන බලවේගයේ පැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂය අතර මේ සිදුවනට යන තත්ත්වය පිළිබඳව පක්ෂ මේ දෙපැත්තෙන්ම අදහස් පළ කිරීම සිදු වෙනවා. මේ නාම යෝජනා බාර දීලා දැන් ඉදිරි මැතිවරණයට සූදානම් වෙමින් තියෙන කාලවකවානුවේදී කාවින්ද ජයවර්ධන නම් කියන්නේ සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් මේ වෙනකොට සමගි ජන බලවේගයට බහුතරයක් සුළු පක්ෂ එකතු වෙමින් තියෙනවා කියලා.
මේ වන විට ලංකාවේ තිබෙන බහුතරයක් වෙච්ච සුළු පක්ෂ එකතු වෙලා තිබෙනවා සමගි ජන බලවේගයත් එක්ක. ඒක නිසා මම විශ්වාස කරනවා අනාගතයේ ජයග්‍රහණය නියතයි.
හොඳයි සමගි ජන බලවේගයේ පැත්තෙන් සරත් ෆොන්සේකා.
බහුතරයක් ඉන්නේ අපි එක්ක. ඔය අනිත් 15 දෙනා අපට ප්‍රශ්නයක් නෙවෙයි. බඳුන් කර මගදී කට්ටිය එක්සත් ජාතික පාක්ෂිකය ආරක්ෂා කරගත්තේ නැති නායකයා. ඒ ඔක්කොම එතන ඉන්නවා.
එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් රුවන් විජේවර්ධන.
පක්ෂ අර්බුදයක් ගැන ඇත්තම කතා කරන්න අවශ්‍ය නැහැ. තමයි අපි එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙන්නේ ජනතාව වෙනුවෙන් පිණිසිල්ල ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න වලට හඬක් දෙන්න.
ඒ අතරතුරේදී අපිට වාර්තා වෙනවා මේ ඇතැම් පුද්ගලයින් මේ ඡන්ද සටනෙන් ඉවත් වෙනවා. ඒ අතරින් ප්‍රමුඛයෙන්ම අපි දුටුවේ මේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වෙනවා කියලා ප්‍රකාශයක් නිකුත් කරමින් ඉවත් වීම. මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ යම් අදහසකුත් අපි දැක්කා. මේ නාම යෝජනා බාර දීලා මනාප අංක තියෙන අයට ඉවත් වෙන්න බැහැ කියන කතාවකුත්. මොකද්ද මේ මංගල සමරවීර මහතාගේ මේ උත්සාහයේ සැබෑ අරුත?
දැන් මේ වන විට නාම යෝජනා බාර දීලා මනාපංක නිකුත් කරලා ඒ සඳහා වන කටයුතු නිමාවකට ඇවිල්ලා තියෙනවා. ඡන්දෙට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් කවුද කියලා, ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රයක් නිකුත් කරයින් පස්සේ කෙනෙකුට ඡන්දෙට ඉදිරිපත් නොවී ඡන්ද පත්‍රිකාවෙන් නම ඉවත් කරගෙන අයින් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන කාරණය පැහැදිලිවම මැතිවරණ කොමිසමට සඳහන් කළා. ඔවුන් මේ ඡන්ද සටනේ ඉන්නවා, නමුත් ඔවුන්ට පෞද්ගලික විල්ලියෙන් කරන්න පුළුවන් තමන්ගේ මනාපංක ඉස්සරහ මනාප සටන් කරන්න එපා කියලා. ඒ අරෙන්න නම ඉවත් කර ගැනීමේ හැකියාවක් නැහැ. කොමනත් මංගල සමරවීර හිටපු මන්ත්‍රීවරයා දේශපාලනට සමුදෙන්න තීරණය කරා කියලා තමයි සඳහන් කළේ. ඒ අනුව මේ පැවැත්වෙන මහමැතිවරණයේදී සමගි ජන බලවේගී අපේක්ෂකයෙකු විදිහට තමන්ගේ නාම ලේඛනයේ ඉදිරියා, ඒ කියන්නේ තමන්ගේ නාම ලේඛනයේ නම සටහන් වෙලා තිබුණා මහමැතිවරණ සටනින් තමන් ඉවත් වෙනවා කියලා සඳහන් කළා. තමන්ගේ අංකයේ ඉස්සරහ මනාප සටන් කරන්න එපා කියලා ඔහු මාතර ජනතාවගෙන් ඉල්ලීමක් කළා. පළාත් පාලන නියෝජිතයන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් එක්ක මාතර තමන්ගේ නිවසේ පැවැත්වුණු කුඩා රැස්වීමකදී තමයි මේ බව නිවේදනය කළේ. සමගි ජන බලවේගයෙන් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ඉන්නවා. එතකොට ඔහුත් යම් ආකාරයෙන් සටනක් දෙන බවක් පේන්න තියෙනවා. මාතර ජනතාව ඔහුට යම් ප්‍රසාදයක් තියෙන බවක් පේන්න තියෙනවා. මංගල සමරවීර ඇමතිවරයාට හිටපු ඇමතිවරයාට ඔහුත් සමග මනාප සටනක් තියෙනවා. විශේෂයෙන්ම විහාරස්ථාන ආශ්‍රිතව යම් ආකාරයකින් මංගල සමරවීර මැතිතුමා පහුගිය දවස්වල දක්වපු අදහස් එක්ක බෞද්ධ ස්වාමීන් වහන්සේලා ඔහුත් එක්ක යම් ගැටීමක් සිද්ධ වුණා. ඒ අනුව විහාරස්ථානවලට පැමිණීම පවා ඇතැම් අවස්ථාවලදී සීමා කරන්න කටයුතු කළා. මේ සියල්ල ඉදිරි මැතිවරණයට අවශ්‍ය සාගත තත්වයන් වෙන නිසාත් මේ තීරණය ගත්තා වෙන්න පුළුවන්. කොමනක්ව දේශපාලනයෙන් ඉවත් වෙන්නේ නැහැ, මන්ත්‍රී දේශපාලනයෙන් පමණක් ඉවත් වෙනවා කියන කාරණේ තමයි සඳහන් කළේ. දැන් ඊයේ දිනේ වන විට ඔහු හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් හමු වී තිබෙන බවක් අපිට දැනගන්න ලැබුණා. ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳවත් එතුමියත් එක්ක සාකච්ඡා කරන්නේ නැති ඔහුගේ පෞද්ගලික ෆේස්බුක් දිනුමේට අදාළ ඡායාරූපයකුත් පළ වෙලා තියෙන බවක් වාර්තා වුණා. ඒත් එක්කම ඔහු මංගල සමරවීර මැතිතුමා ඉවත් වුණා වගේම තවත් දෙදෙනෙකුගේ ඉවත්වීම් දකින්න ලැබුණා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිණියක් වූ නිලුකා ඒකනායක මාධ්‍යම සහ සබරගමු පළාත්වල හිටපු ආණ්ඩුකාරවරියක් හැටියට ඇය කටයුතු කළා. එතුමියත් මංගල සමරවීර මැතිතුමා ඉවත් වුණා වගේම මේ වර මනාප සටන ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම සමග ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් නියෝජනය කරපු එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්කොට හිටපු ප්‍රධාන සංවිධායක විදියට කටයුතු කරපු විශ්‍රාමික මේජර් ඩෙනට් පණියන්දුව ඔහුත් තරග නොකරන බව සඳහන් කළා. ඔහු කෙලින්ම කිව්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඔහු සහයෝගය ලබා දෙනවා කියලා. ඔහුත් හමුදා නිලධාරියෙක්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් හිටපු හමුදා නිලධාරියෙක්. මේ කරුණු මත මදරම්ව ඉදිරියේදී එතුමාට සහයෝගය දක්වන්න සූදානම් කියලා ඔහුත් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් සමග ජන බලවේගයත් අදහස් දක්වුවා. විවිධ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්න පුළුවන්, නමුත් සමග ජන බලවේගයට බිම්මට්ටමේ තිබෙන ඡන්ද පදරමට හානි කරන්න වැනි වැටීම් හරහා හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා සමග ජන බලවේගයේ පැත්තෙන් අදහසකුත් ඉදිරිපත් වෙලා තිබුණා.
හොඳයි, දැන් තමන්ගේම නිවසේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මංගල සමරවීර මහතා තමන්ගේ මේ මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වීම හා සම්බන්ධව ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් තොරතුරු හෙළිදරව් කළා. මෙන්න මේ ආකාරයට ඔහුගේ තීරණය පිළිබඳව.
ඇත්ත වශයෙන්ම අද මගේ දේශපාලන ජීවිතයේ ඉතාමත්ම සුවිශේෂ දිනයක්. 2020 මහමැතිවරණ සටනින් මම ඉවත් වෙනවා. නාම යෝජනා දුන්නයින් පස්සේ ඉවත් වීමට නම අයින් කර ගැනීමට හැකියාවක් නැති වුණත් මට පුළුවන් මේ මැතිවරණයේදී මගේ අංකයට මනාපයක් ලබා නොදෙන්නේ කියන ඉල්ලීමයි මම මෙතනදී කරන්නේ. අපි හිතලා නෙමෙයි, හරියටම අද අංකෙත් ආවා, අංක 8යි. මට හොඳට පුරුදු 8ක්. මොකද ගිය අවුරුදු 31 හතර වතාවක් මට 8 ලැබිලා ඒ 8ෙන් හතර වතාවක්ම ජයග්‍රාහීව පාර්ලිමේන්තුවටත් ගියා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම අද ඉඳලා මන්ත්‍රී දේශපාලනයෙන් විශ්‍රාම ගියත් ඊටත් වඩා වේගවත් දේශපාලන ක්‍රියාවලියකට මේ රටේ ජනතාව සමග එකතු වෙන්න මම බලාපොරොත්තු වෙනවා.
හොඳයි, දැන් සමගි ජන බලවේගයේ හිටපු කෙනෙක්ම ඉවත්වීම පිළිබඳව සමගි ජන බලවේගයටම සම්බන්ධ පුද්ගලික අදහස් දක්වයි තමයි හිටපු මන්ත්‍රී පී හැරිසන්. ඔහුගේ අදහසක් තියෙනවා මේ සංඝයා වහන්සේලාට සහ බෞද්ධාගමට සිදු කරපු යම් යම් ප්‍රකාශ නිසා මංගල සමරවීර මහතා ඇත්තටම ඉවත් වෙන එකත් සමගි ජන බලවේගයට හොඳයි කියලා මේ පී හැරිසන්ගේ අදහස.
එක්කෙනෙක් දෙනෙක්ගේ ප්‍රශ්නයක් තිබ්බයි කියලා කලබල විය යුතු දෙයක් නැහැ. මොකද මංගල සමරවීර මැතිතුමාට පක්ෂයේ ඇතුළේ බෞද්ධ ජනතාවගේ අප්‍රසාදයක් තිබුණා. ඒකින්ද මං හිතන්නේ ඒකත් ලොකු ජයග්‍රහණයක් ඇටියටයි අපි දකින්නේ.
දැන් වාසුදේව නානක්කාර තව දෙයක් කියනවා. දැන් නියෝ ලිබරල් වාදයට සම්බන්ධ ප්‍රධාන දෙන්නෙක් තමයි මංගල සමරවීර සහ රනිල් වික්‍රමසිංහ. ඉතින් සමගි ජන බලවේගයට ගියාට නියෝ ලිබරල් වාදී අදහස් තියෙන හින්දා රනිල්ගේ කීමට වෙන්න ඕනේ ඇතැම් වෙලාවට මංගල සමරවීර මෙයාකාරයෙන් ඉවත් වෙන්නේ නැත්තේ කියලා. මේ වාසුදේව නානක්කාරගේ අදහස.
UNDP එකේ නියෝ ලිබරල් මාවත පිළිගන්න නායකයා තමයි රනිල්. ඒ නිසා තමයි මංගල සමරවීරත් ඒ සමගි ජන බලවේගයෙන් ඉවත් වෙන්නේ. මොකද ඔහුත් රනිලුත් එකම ප්‍රතිපත්ති මාලාවක ඉන්නේ. ඒ දෙන්න ඇත්තටම එක ජෝඩුවක්.
දැන් ඔයගේ මේ නාම යෝජනා අංක හිම ලැබිලා තියෙන නාම යෝජනා සඳහා නිර්දේශ වෙලා තියෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය දවස්වල හිටියේ රක්ෂිත බන්ධනාගාරගතව අර සුදුවැන් මාධ්‍ය හමුව හා සම්බන්ධ වන ඒ සිදුවීම හා සම්බන්ධව ගුණ කෙරුණු චෝදනා මත. දැන් ඔහු එළියට ආවා. ඒ සම්බන්ධව අපිට වාර්තාවන තොරතුරු මොනවද?
පසුගිය 10 වෙනිදා රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට ඔය ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කරලා හිටියේ. ඔහු අපමත මුදා හැරුණා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ තමයි මේ නියෝගය ලබා දුන්නේ. ඔහුට ₹5,00,000 දකින්න ශරීර අප දෙකක් මත තමයි මේ මුදා හැරීම සිද්ධ වුණේ. පහුගිය December 24 වෙනිදා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කිරීමෙන් පස්සේ රයිට් සේනාරත්න ඉඩපු ඇමතිවරයා පෞද්ගලික රෝහලකට ඇතුළත් වීම හරහා ඔහු අධිකරණයේ මගහැර යාමට කටයුතු කරලා තියෙනවා කියලා පැමිණිල්ල විසින් කරුණු දක්වා තියෙනවා කියලා සඳහන් වුණා. ඉතින් කොහොම වුණත් ඒකට දඬුවමක් විදිහට සැකකාරුවෙක්ව දින නියමයක් නැතිව රක්ෂිත බන්ධනාගාරගත කරන්න හැකියාවක් නැහැ කියලා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා. ඒ අනුව අදාළ කරුණ තහවුරු කරන නඩු තීන්දු කීපයකුත් ඔහු පෙන්වා දීලා තිබුණා. ඉතින් මේ සියලු කරුණු සැලකිල්ලට අරගෙන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මේ සියල්ල අපදී හැකි කාරණා බව ඕපෙන් වා දුන්නා. එහෙම නැතුව අප ලබා දීම ප්‍රතික්ෂේප කරන්න තරම් ප්‍රබල කරුණු ඉදිරිපත් වෙලා නැහැ කියලා සඳහන් කරා. ඒ අනුව තමයි රාජ්‍ය සේනාරත්න හිටපු ඇමතිවරයා අප මත නිදහස් කරන්න නියෝග කළේ.
ඊළඟට මේ තවත් කැපී පෙනෙන සිදුවීමක් අපිට වාර්තා වුණා පසුගිය සතියේදී යම් දේශපාලනික ක්‍රියාකාරකයන්ගේ යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳව මදක් වීම සහ බැලුවතින්. ඔබ දන්නවානේ මේ වෙනකොට සමස්ත ලෝකයේම විශාල අවධානයක් තියෙනවා ඇමරිකානු පොලිස් නිලධාරියෙකු විසින් ඇමරිකානු කළු ජාතිකයෙකු ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙල මත දන තබා පීඩනයට ලක් කිරීම හේතුවෙන් මේ ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන පුද්ගලයාගේ මේ යාම හා සම්බන්ධ වන සිදුවීම මේ වෙනකොට සමස්ත ලෝකයේ මේ හා සම්බන්ධව විශාල විරෝධතා ඇති වෙලා තියෙනවා මේ වර්ගවාදය හා සම්බන්ධව. මේ වෙනකොට ඔස්ට්‍රේලියා පුරාමත් බ්ලැක් ලයිව් මැටර්ස් මේ විරෝධතාව විශාල වශයෙන් පැතිරී යන ආකාරයක් අපි දකින්නේ. ඒ සම්බන්ධව වන තොරතුරු අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා ඒ වගේම අපගේ වෙබ් අඩවිය හරහා අපි නිරන්තරයෙන් වාර්තා කරමින් තියෙන්නේ. අද වැඩසටහනටත් ඒ හා සම්බන්ධ වන විශේෂාංගයක් ඇතුළත් වෙනවා. දැන් කතාව මෙහෙම කියන්න හේතු වෙන්නේ මේ ප්‍රශ්නයටම විරෝධතාව දක්වමින් ශ්‍රී ලංකාවේ එක්තරා දේශපාලන පක්ෂයක් කොළුපිටියේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. ඒ තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂය. දැන් මේකේ මේ ලස්සනම කතාව කියන්නේ ඇමරිකාවේ පොලිසිය සිදු කරන මේ වර්ගවාදී ප්‍රහාර සම්බන්ධව වර්ගවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ආකල්ප පිළිබඳව විරෝධතාව දක්වන්නට ගිය මේ දේශපාලන පක්ෂයේ සමාජිකයන්ට ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිටදීම ශ්‍රී ලංකාවේ පොලිසිය විසින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. විශේෂයෙන්ම මේ කොරෝනා තත්ත්වය යටතේ මෙවැනි විරෝධතා ව්‍යාපාරයක් පවත්වීම කියන කාරණාව මුල් කරගෙන. දැන් මේක ඇත්තටම මේ විශේෂිත සිදුවීමක්. මොකද ඇමරිකාවේ පොලිසියට විරෝධතාව දක්වන්න ගින් ශ්‍රී ලංකාවේ පොලිසියෙන් පහර කන්නට තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂයට ඇත්තටම සිද්ධ වුණේ. අපි දුටුවා විශාල ප්‍රමාණයක් අත්අඩංගු වට ගන්නවා එහි නායක කුමාර් ගුණරත්න මැතිලුව. දැන් මේ මොවුන්ගේ තත්වය මොකද? මේ ප්‍රශ්නය පිළිබඳව මොන වගේ වාතාවරණයක්ද තියෙන්නේ සිදුවීමෙන් අනතුරුව?
ඔව්, දැන් මේ සිද්ධිය සිද්ධ වෙච්ච දවසේම පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායක විදියට කටයුතු කරන කුමාර් ගුණරත්න මැතිලුව 53 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. කොහොමුණත් ඔවුන් නිහඬ විරෝධතාවක් පවත්වමින් හිටියේ. සමාජ දුරස්වභාවය රැකගෙන එහෙම තමයි කටයුතු කරමින් හිටියේ. විශේෂයෙන්ම ලිබර්ටි වටරවුම තමයි මේ උද්ඝෝෂණය සිද්ධ වුණේ, ඒක දිහඳ සමකාමී උද්ඝෝෂණයක් විදිහට. නමුත් පොලිසියෙන්ට බැඳියත් වෙලා උද්ඝෝෂණය විසුරුවා හරින්න ගිය අවස්ථාවේදී ඇති වුණු සිද්ධීන් මත තමයි මේ 53 දෙනා අත්අඩංගුවට අරගත්තේ. අපි දැක්කා කුමා ගුණරත්නම් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායකවරයා මාධ්‍යයට අදහස් දක්වමින් ඉඳද්දි ඒ අදහස මයික්‍රෝෆෝන ඉස්සරහා කතා කරමින් ඉඳද්දි තමයි ඔහු රැගෙන ගිහිල්ලා පොලිස් රටේට දබා ගත්තේ. දුමින්ද නාගමුව පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්, ඔහුත් එතන හිටියා. විශේෂයෙන්ම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා කාන්තාවන් ඇතුළු මේ විරෝධතාවය දක්වන පිරිස් පොලිස් රටවලට පටවා ගන්න ආකාරය. ඇතැම් අවස්ථාවල කිහිප දෙනෙක් එකතු වෙලා ඔවුන්ව තල්ලු කරලා දාපු, එහෙම නැත්නම් මුස්සලා යම් දුරක් විසි කරපු එවැනි අවස්ථා දකින්න තිබුණා. ඉතින් මේ පිළිබඳව සමාජ මාධ්‍ය සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය අතර යම් කතාබහක් තිබුණා. ඒ සිද්ධ කරපු කටයුත්ත යුක්තියුක්ත නොවන බවට කොමනක් මේ සියලු දෙනා අත්අඩංගුවට ගත්තට පස්සේ එදාම රාත්‍රියේ ඔවුන් පරස්පරම නිදහස් කරන්න, ඔවුන්ට ඇප ලබා දෙන්න අධිකරණය නියෝග කළා. ඉතින් ඒ අනුව එදිනම මේ සාමාජිකයින් 53 දෙනා මුදා හරින්න තීරණය කළා. කොමනක් අවසානයේ අමරිකානු තානාපති කාර්යාලයත් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. සාමකාමී විදියට විරෝධතා පවත්වන්න ශ්‍රී ලාංකිකයින් ඇතුළු සියලු දෙනාට තියෙන අයිතිය අමරිකා එක්සත් ජනපදය ඊට සහයෝගය දක්වනවා කියලා ඒ අයිතියට. අපි දැක්කා නාමල් රාජපක්ෂ හිටව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාක් මේ පිළිබඳ ට්විටර් සටහනක් යොදලා තිබුණා. අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරපු ආකාරය සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරනවා කියලා, වෙනත් දේශපාලනඥයෙකුත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කොමුණත් අවසානයේ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 30 දෙනෙක් නිරෝධායනය සඳහා යොමු කළා. අත්තිඩිය තියෙන නිරෝධායන මධ්‍යස්ථානයක ඔවුන් නිරෝධායනය වෙමින් ඉන්නේ මේ වෙන විට.
මීළඟට අවධානය යොමුවන්නේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව විමර්ශනයට පත් කළ තියෙන ජනාධිපති කොමිසම හරහා හෙළිදරව් වන කරුණු පිළිබඳව. දිගින් දිගටම වාර්තා වන තොරතුරු හරහා විශේෂිත කාරණා මේ වෙනකොටත් හෙළිදරව් වෙමින් තියෙනවා. දැන් මේ ගෙවිලගේ සතිය පිළිබඳව කතා බහ කරද්දී මනෝජ් අපි දැක්කා විශේෂිත පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ හරහා අලුත් තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. විශේෂයෙන්ම ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නන්දන මුනිසිංහ මේ වගේ පුද්ගලයන් හරහා වාර්තා වන තොරතුරු පිළිබඳව කතා බහ කරද්දී ඒවයේ තියෙන සුවිශේෂතා පිළිබඳව අපි කෙටියෙන් සඳහන් කිරීමක් කරගෙන යමු මනෝජ්.
ඔව්, විශේෂයෙන් ගලකොඩක් තියෙන ආනසාර ස්වාමින් වහන්සේ මේ කොමිසම හම්බුවේ සාක්ෂි ලබා දුන්නා. විශේෂ කාරණා කිහිපයක් උන්වහන්සේ හෙළි කරා. මේ අන්තවාදී සංවිධාන පිළිබඳව උන්වහන්සේට දැනුමක් තිබෙනවා සහ සංවිධාන පිළිබඳව අවබෝධයක් තිබෙනවා කියන කාරණයේදී උන්වහන්සේ සඳහන් කරමින් අදහස් දක්වුවා. අන්තවාදී සංවිධාන සහ ඉගෙන්වීම ගැන විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා. ශ්‍රී ලංකාව ඇතුලේ මුස්ලිම් අන්තවාදී සංවිධාන 43ක් පවතිනවා කියලා උන්වහන්සේ සඳහන් කළා. ඒත් එක්කම ඒ කියන්නේ මේ අන්තවාදී මතදරන ජාත්‍යන්තර මුස්ලිම් නායකයෙක් එක්ක රවුෆ් හකීම් හිටපු ඇමතිවරයාගේ මස්සිනා කටාර්වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කෙනෙක්, ඒත් එක්කම ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එස් එම් අමීන් මේ අය කටයුතු කරන ආකාරය, ඒ සඳහා වන ඡායාරූප පෙළක් උන්වහන්සේ ඉදිරිපත් කළා. ඒත් එක්කම මේ මුස්ලිම් අන්තවාදී සංවිධාන අතරින් දරුණුතම අන්තවාදී සංවිධාන කවුද කියන එකත් උන්වහන්සේ පෙන්වලා දුන්නා. ඉහිවාන් මුස්ලිම් මතවාදය එක්ක දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරෙන්න ඕන, ඒක තමයි ඉස්ලාම් දහමට කරන ලොකුම පරිත්‍යාගය කියන මතය ඔවුන් දරනවා. ඒ අය ටිකක් බරපතල බව උන්වහන්සේ සඳහන් කළා. ඒත් එක්කම විෂය නිර්දේශයන්ට ඇතුළත් කරලා උගන්වන මේ ඉගෙන්වීම් පිළිබඳවත් උන්වහන්සේ යම් අවධානයක් යොමු කරලා තිබුණා. 9, 12, 13 ශ්‍රේණිවලට ඉස්ලාම් පෙළපොත්වල ඊජිප්තුවේ යූසුෆ් අල් කර්දාරි කියන දරුණු අන්තවාදී නායකයා සම්බන්ධයෙන් ඉගෙන්වීම් ඇතුළත් කරලා තියෙනවා. ඒවා කොතරම් ගැලපෙනවද නැද්ද කියන එකත් උන්වහන්සේදී සඳහන් කළා. විශේෂයෙන්ම මේ රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර තියෙන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අන්තවාදී ඉගෙන්වීම් සිදු කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් ශ්‍රී ලංකාවේ තියෙනවා කියලා ගලවඩත් ඥානසාර ස්වාමීන් වහන්සේ අවධාරණය කළා. උන්වහන්සේ කිව්වේ ඒ වගේ පාසල් 30ක් විතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා කියලා. ඉතින් මෙවැනි කාරණා ගැන විශේෂ අවධානයක් උන්වහන්සේ යොමු කළා. ඒත් එක්කම අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ ප්‍රහාරය සිද්ධ වෙනකොට පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂණ දිසාව භාර කටයුතු කළේ, එතුමත් සාක්ෂි ලබා දුන්නා. සහරන් එක්ක කණ්ඩායමක් කතෝලික පල්ලිවලට සහ ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් කියලා තොරතුරක් අප්‍රේල් 11 වෙනිදා කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස් ප්‍රති කාර්යාලයට ලැබුණා. මේ තොරතුරු වැදගත් වෙච්ච නිසා තමන් සටහනක් යොදලා පහළ නිලධාරීන් වෙච්ච කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට මේ තොරතුරු යොමු කළා කියලා ඔහු සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ සැක කටයුතු පුද්ගලයන්ගේ නම් කිහිපයකුත් මෙහි සඳහන් වෙලා තිබුණත් මෙතෙක් නිශ්චිත වනාවරණ වී නොමැති බැවින් එහෙම නැත්නම් තවදුරටත් රහසිගතව පරීක්ෂණ කරන්න මෙවැනි වැටි හරහා මේ තොරතුරේ විශ්වසනීය භාවය දියාරු කරලා තියෙනවා කියලා ඔහු යම් සඳහන් කිරීමක් කරා. පොලිස්පතිවරයා විසින් යම් යොදපු වචන නිසා මේ තොරතුරේ වටිනාකමක් බිය කරලා තිබුණා. පොලිස්පතිවරයා මේ බුද්ධි තොරතුරේ වටිනාකම දැනගෙන කටයුතු කරන්නයි මම දැක්කා. මේ බව පෙනී ගියා නම් ඔහු කරන්න තිබුණේ ත්‍රස්තවාදී පිළිබඳ විමර්ශනය කරන්න විශේෂයෙන් පිහිටවපු ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට එම ලිපි යොමු කිරීම කියන කාරණය අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා. ඒත් එක්කම නන්දන මුණසිංහ ඒ කාලේ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට යම් සාක්ෂි ලබා දීම සිද්ධ කළා. ඒදී ඔහු සඳහන් කරේ පොලිස්පතිවරයා තමන් නමතලා රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂවරයා විසින් මේ තොරතුරු ලබා දුන්නා. එහිදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා කතා කරා. පසුව පූජිත ජයසුන්දර මහත්මයා ඊට ප්‍රතිචාර දැක්වුවා. පාස්කු ප්‍රහාරය එල්ල කරන්න කලින් දවසේ උදේම රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තමන්ට ඇමතුමක් අරගත්තා ප්‍රහාරය එල්ල කරන්න සුළු මොහොතකට කලින්. එහිදී මේ කොල්ලුපිටිය මෙතෝදිස්ත දේවස්ථානය කටාන ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ කතෝලික දේවස්ථාන මේවා ඉලක්ක කරලා ප්‍රහාරයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා තොරතුරු දැනුම් දුන්නා. නමුත් මෙහෙම තොරතුරු ලැබිලා තියෙද්දි මේ දේවස්ථානවල දේව මෙහෙයන් නවත්වන්න කටයුතු නොකළේ ඇයි කියලා කොමිසම ඔහුගෙන් විමසීමක් කළා. ඔහු එයිද කිව්වේ එහෙම කරානම් ප්‍රහාරයක් එල්ල නොවුනනම් දේව මෙහෙයන් නැවැත්වීම පිළිබඳව යම් අප්‍රසාද හැඟීමක් මතුවෙන්න ඉඩ තිබුණා. නමුත් දැන් හිතනවා එහෙම දේව මෙහෙයන් නවත්වන්න කටයුතු කරානම් හොඳයි කියලා තියෙන කාරණයක් ඔහු මතු කරලා තිබුණා. එවැනි කාරණා කීපයක් නන්දන මුණසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයා හෙළි කරා. ඒත් එක්කම තවත් අනාවරණය වුණු කාරණයක් තමයි මේ වර වනාත විල්ලුව ප්‍රදේශයේ සහරන් හෂීම් තායිති පුපුරණද්‍රව්‍ය තොගයක් එක්ක අත්අඩංගුවටගත් සැකකරුවන් නිදහස් කරන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ අවසරය හිමි වුණා කියලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පසුගිය සතියේ යම් හෙළිදරව් කිරීමක් සිද්ධ කළා. මෙවැනි කාරණා ජනාධිපති කොමිසම හමුවේ ලබා දුන්නු සාක්ෂි අතර කැපි පෙනෙන සිදුවීම් හැටියට යොමු සතියෙන් අපිට උපුටා දක්වන්න පුළුවන් කමක් තියෙනවා.
ඔව්, ඒ සාක්ෂි අතරනොත් විශේෂයෙන්ම අජිත් රෝහණ නන්දන මුණසිංහ කියන දෙදෙනාගේ සාක්ෂි වලටත් අමතරව විශේෂයෙන්ම කැපි පෙනුණා ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ විසින් ලබා දුන්න මේ කොමිසම හමුවේ ලබා දුන්න සාක්ෂි. ඉතින් එහිදී උන්වහන්සේ සඳහන් කරපු කාරණා කීපයක් මම මෙහිදී යොදාගෙන මේ උන්වහන්සේගේ අදහස්
මේ ඉස්ලාම් මන්තවාදය මොකක්ද කියලා හරියට දැන කියාගත් දවසට ඒක නවත්තන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැමදාම කිව්වේ මේ ප්‍රශ්න විවෘතව කතා කිරීම සඳහා වේදිකාවක් තනන්න. ඒ වෙලෙඩක් හම්බුන්නේ නැහැ නේ මේ මෝඩ දේශපාලක තකතිරෝ මැදට පැනලා ඒකත් අවුල් කළානේ. ගිය ආණ්ඩුව මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව කියලා කතාවක් නැහැ. මේ ඔක්කොම ඉදින් හිටපු රොත්තනේ ඔය ඉන්නේ. මේ ඔක්කොම මේකට වග කියන්න ඕන. දැන් හරි මේ විදියට කොමිසමක් දාලා අපට මේවා කිර කරගෙන ඉන්නේ නැතුව නිදහසේ අදහස් කියන්න අවස්ථාවක් ලබා දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම පිළිවෙලට මේ කරුණු ගවේෂණය කරන විදිය පළවෙනි වතාව අපි දැක්කේ මේ මහන්සිය ප්‍රතිඵලයක් ගෙනේවි කියලා අපි විශ්වාස කරනවා. මේ ජනාධිපතිවරයා ගැන මෙරටේ මිනිස්සු විශේෂයෙන් බහුතර සිංහල ජනතාව මේ ඉස්ලාම් මන්තවාදයේ පරාජය කරයි කියන දෘඪතර විශ්වාසයෙන් තමයි එතුමාව මේ පුටුවට ගෙනාවේ. ඉතින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ මේ ඉස්ලාමික අන්තවාදයේ තුලින් ගොඩනැගෙන යම් යම් කරුණු සම්බන්ධයෙන් එතුමාට කියවීමක් තියෙනවා. 2010-2015 ආණ්ඩුව කාලෙත් ආරක්ෂක ලේකම්වරයා හැටියට එතුමා ඇත්ත වශයෙන්ම ඉතා හොඳ අවධානයකින් හිටියා මේ ප්‍රශ්නය ගැන. අපිව දැනුවත් කළා, අපි එතුමන්ලව දැනුවත් කළා. ඒ හඬට කන් දීමක් තිබුණා. ඉතින් ඒ නිසා මම හිතනවා දැන් ඊටත් වඩා බලතල තියෙන නිසා මේ ප්‍රශ්නේ කෙලවරක් කරන්න එතුමා අදිෂ්ඨානයක් ඇති කරගෙන ඇති කියලා.
දැන් බන්ධනාගාර සම්බන්ධව වන කතාබහක් පසුගිය කාලෙදී තිබුණනේ බන්ධනාගාරයේ මේ සිටින රඳවියන් යම් යම් ආයත ක්‍රියාකාරකම් වල නියැලෙනවා. ඒ සඳහා බන්ධනාගාරය තුලින් යම් උදව්පදව ලැබෙනවා වන්නට පුළුවන්. නැත්තම් මේ ආකාරයෙන් මේ දේවල් බන්ධනාගාරය තුල සිද්ධ වෙන විදිහක් නැහැ කියන කතාබහත් එක්ක ජනාධිපතිවරයාගේ මැදිහත් වීමකුත් මේ සම්බන්ධයෙන් සිදුණා. බන්ධනාගාර කොමසාරිස්වරයා පවා අලුතෙන් පත් කරන්නට ජනාධිපතිවරයා කටයුතු කළා. මේ තත්ත්වය යටතේ අපිට දැන් වාර්තා වෙමින් තියෙනවා මේ බන්ධනාගාර වල මේ තියෙන අයථා කටයුතු හෙලිපෙහෙලි කරගෙන යන කර්තව්‍යයේදී විශාල වශයෙන් මේ බන්ධනාගාරය තුළ කවුරුත් නොහිතන ආකාරයේ දේවල් සිද්ධ වෙලා තියෙනවා කියලා. අපි කැමති ඒ සම්බන්ධයෙන්ුත් වාර්තා වෙන තොරතුරු ඔබෙන් දැනගන්න මනෝජ්.
ඔව් දැන් අලුත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරල්වරයෙක් පත් කරා තුෂාර උපුල්දෙනිය. ඔහු සියලු බන්ධනාගාර අධිකාරීවරුන්ට උපදෙස් ලබා දීලා තියෙනවා බන්ධනාගාරවල ආරක්ෂාව තර කරන්න කියලා. ඉස්සරහදී බුද්ධිආශය ශක්තිමත් කරන්නත් කටයුතු කරනවා කියලා ඔහු සඳහන් කරා. දැන් ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සම්බන්ධයෙන් වන ජනාධිපතිවරයාගේ උපදෙස් එක්ක බන්ධනාගාර ඇතුලේ සිදුවන අයථා කටයුතු මර්ධනය කරන්න යම් පියවර කීපයක් අරගෙන තියෙනවා. ඊට අදාළව කළුතර බන්ධනාගාරයේ බූස බන්ධනාගාරය ඒත් එක්කම බෝගම්බර බන්ධනාගාරය මේවායේ සෝදිසි මෙහෙයුම් සිද්ධ කරලා විවිධ දුරකථන සිම් කාඩ් පත් මේ ඇතුළු දේවල් හොයාගෙන තිබුණා. කොමුණත් මීගමුව රක්ෂිත බන්ධනාගාරයේ පහුගිය 12 වෙනිදා සිද්ධ කරපු සෝදිසියකදී සැකකරුවන් සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනක් ආරම්භ කරලා තියෙනවා. මක්කුඩු කිලෝ 30ක් එක්ක අත්අඩංගුවට අරගත්තු ඔස්ටින් කියන සැකකරුවෙක් මේ බන්ධනාගාරය ඇතුලේ ශීතකරණයක් භාවිතා කරලා තියෙනවා. ඒත් එක්ක මක්කුඩු කිලෝග්‍රෑම් 100ක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙන ඉන්දිය ජාතිකයේ ඔහු සතුව මයික්‍රෝවේව් උඳුනක් තිබිලා හම්බ වෙලා තියෙනවා බන්ධනාගාරය ඇතුලේ. තවදුරටත් කරපු මෙහෙයුම්වලදී ජංගම දුරකථන 61ක්, සිම් කාඩ් 51ක්, ජංගම දුරකථන උපාංග මේ වගේ දේවල් හොයාගෙන තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ රැඳවියන් ගත කරපු සුඛෝපභෝගී ජීවිතය පිළිබඳවයි මේ අතරින් වැඩි අවධානයක් යොමු වුණේ. කොහොමුණත් මේ මද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වෙලා තියෙන සිරකරුවෙකුගේ සිරකුටියක් ඇතුලේ නවීන පන්නේ විදුලි උදුරක් ඇතුළු සුඛෝපභෝගී ද්‍රව්‍ය හොයාගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ලමාහේ වගේ මූලිකත්වයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කණ්ඩායමකුත් මීගමු බන්ධනාගාරයට යවලා තිබුණා. ඉතින් මේක ටිකක් වෙනස් ආකාරයේ සිද්ධියක්. බන්ධනාගාර නිලධාරීන් මේ සම්බන්ධයෙන් කියන දේවල් සාවද්‍ය ප්‍රකාශ කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරියේ ලබා දෙන්න සූදානම් කියලා සඳහන් කළා. විශේෂයෙන්ම ශීතකරණයක්, මයික්‍රෝවේව් අවන් එකක් මේ වගේ දේවල් විශේෂයෙන්ම මත්කුඩු විශාල ප්‍රමාණයක් වගේ රඳවගෙන මරණ දඬුවම නියමිච්ච අය, චෝදනා එල්ල වෙච්ච අය කොහොමද මෙහෙම සුඛෝපභෝගී ජීවිත ගෙවන්නේ කියන කාරණය තමයි බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙලා තින්නේ. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ වෙනවා. ඉදිරියේදී ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඉවිතව දුරට.
එමනම් පසුගිය සතියේදී ලංකාවේ සමාජීය දේශපාලනික වශයෙන් සිදුණු කැපී පෙනෙන සිදුවීම් කිහිපය පිළිබඳවයි අපි අද දවසේදී ඔබට තොරතුරු මේ ආකාරයෙන් සමාලෝචනයට ලක් කරේ. මේ කර්තව්‍යයට එකතු වුණු මාධ්‍යවේදී මනෝජ් ජුඩිතියාවලට අපි ස්තුතිවන්ත වෙනවා. මනෝජ්, එමනම් අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.